අයිබෝන් දරුවනේ අද ඔවලන්ට කතා කරන්නේ ධාතුන ශ්‍රේණියට අදාළව ඇති තුන්වෙනි නිපුණතාවය පිළිබඳවයි. එහෙමනම් දරුවනේ විවේකය ඵලදායීව ගත කිරීම සඳහා සැලසුම් කිරීම තමයි ඔවලගේ තුන්වෙනි නිපුණතාවය. හොඳයි, අපි බලමු මොකක්ද මේ විවේකය කියන්නේ කියලා. එහෙමනම් ඔගොල්ලන්ගේ මේ නිපුණතාවයට අදාළව ඉගෙනුම් ඵලයන් කිහිපයක්, එහෙම නැත්නම් මේ පාඩමෙන් ඔගලන්ට ළඟා කරගත යුතු අරමුණු කිහිපයක් තියෙනවා. ඔගොල්ලන් මේ දවස්වල අත්විඳින මේ විවේකය කොහොමද අපි විභාගයට සූදානම් වෙන දරුවන් විදිහට විභාග ප්‍රශ්න පත්‍රවලට උත්තර ලිවීම සඳහා යොදාගන්නේ කියන එක ගැන පොඩ්ඩක් තමයි දැනුවත් වෙන්න ඕනේ. හරි, පහසු පාඩමක්. මේයින් ඔබට ලැබෙන ඕනෑම ප්‍රශ්නයකට උත්තර ලිවීම ඉතාමත් පහසු වෙනවා. එහෙනම් අපි ඒකට උදව්වක් විදිහට තමයි මේ දැන් ඔගලන්ට මේ නිපුණතාවය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නට සූදානම් වෙන්නේ. එහෙමනම් දරුවනි, අපි බලමු පළමු වෙනුවටම මෙහි නිපුණතාවයට අදාළ ඉගෙනුම් ඵලයන් ටික මොනවද කියලා. පළමු වෙනුවට මොගලන්න තියෙනවා විවේකය යන්න හැඳින්වීම. කියන්නේ විවේකය කියන එක හඳුන්වලා දීලා තියෙනවා නිර්වචනයන් ඔස්සේ. ඊළඟට විවේකයේ ඵලදායීව ගත කිරීමෙන් අපිට ලංකා කරගත හැකි, එහෙම නැත්නම් අපිට ලබාගත හැකි වාසි පිළිබඳව කතා කරනවා. ඒ වගේම තුන්වෙනිවට විවේකයේ ඵලදායීව ගත කිරීමට කාලය මැනවින් කළමනාකරණය කරගන්නේ කෙසේද කියන එක ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම සන්නිවේදන කුසලතා සංවර්ධනය අගය කිරීම ගැනයි ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ. ඒත් එක්කම විවේකයේ ඵලදායීව ගත කිරීම සඳහා කොහොමද අපි සැලසුම් කරන්නේ, ඒක පෙර සැලසුම් කිරීම ලෙස පැහැදිලි කරනවා. ඒ වගේම ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා විවේකය ඵලදායීව යොදාගන්නේ කෙසේද කියන එකත් මේ පාඩමින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දරුවනේ, අපි පළමු වෙනියටම බලමු විවේකය යන්න කොහොමද නිර්වචනය වෙන්නේ කියන එක. කිසියම් කාර්යයක හෝ අධ්‍යයන කටයුත්තක නොයෙදෙන නිදහස් කාලය තුල තමා තෘප්තියට පත්වන ක්‍රියාවක යෙදීමට ලැබෙන අවස්ථාව විවේකය ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒත් එක්කම තවත් නිර්වචනයක් ගැන අපි කතා කළොත්, විවේකය කාලය යනු යම් රැකියාවක, ව්‍යාපාර කටයුත්තක, අධ්‍යාපන කටයුතු වල හෝ නිවසේ කටයුතු ආදී එදිනෙදා ඉටු කිරීමට බැඳී පවතින කාර්යයන්ගෙන් තොරව තම අභිමතය පරිදි නිදහස්ව ගත කරන කාලය. මේ ආකාරයට අපිට විවේකය නිර්වචනය කරන්නට පුළුවන්. එහෙමනම් දරුවනි, විවේකය මේ විදියට නිර්වචනය වෙද්දී විවේක ක්‍රියාකාරකම් කරන්නට අපිට සිද්ධ වෙනවා. අපි ඉදිරියේදී කතා කරනවා ඒ ගැන. එහෙමනම් මම මේ ගමම්ම විවේක ක්‍රියාකාරකමක් කියන්නේ මොකක්ද කියන එකත් පැහැදිලි කරලා දෙන්නම්. අපි දෛනිකව සිදු කරන විහෙසකර හෝ අනිවාර්යෙන් ඉටු කළ යුතු මෙහෙවරින් මිදි සිය කැමැත්තෙන්ම තමා සතුටට පත්වන හෝ දිගුකාලීනව ප්‍රයෝජනවත් වන ක්‍රියාකාරකම් විවේක ක්‍රියාකාරකම් විදිහට අපිට පැහැදිලි කරගන්නට පුළුවන්. එන්න ඒ විවේක ක්‍රියාකාරකම් ඔස්සේ තමයි අපි ඒ විවේකය ගත කරන්නට පුරුදු වෙලා ඉන්නේ. එහෙමනම් මේ විවේක ක්‍රියාකාරකම් කියන එක එච්චර ලොකු ගැටලුවක් නෙමෙයි. අපි කරන දේවල් තමයි විවේක ක්‍රියාකාරකම් කියලා පැහැදිලි කරගන්නේ. එහෙනම් ඔයගලන්ට ලියන්න එන්නේ මොනවද? විවේක ක්‍රියාකාරකම් නම් කරන්න. නේද? එතකොට එහෙමනම් විවේක ක්‍රියාකාරකමක් යනු කුමක්ද? ඔන්න ඔයාදී වශයෙන් ප්‍රශ්නය යෙදෙන්නේ. එමනම් අපි බලමු මොනවද මේ විවේක ක්‍රියාකාරකම් කියලා. මං උදාහරණ කිහිපයක් කියන්නම්. මේට අමතරව දරුවනේ ඕගොල්ලන් වෙනත් විවේක ක්‍රියාකාරකම් මීට අමතරව මං කියන්නේ වෙනත් විවේක ක්‍රියාකාරකම් වල නිරත වෙනවා වෙන්නට පුළුවන්. බලන්න මේ කියන උදාහරණ වලට අමතරව ඔයාලා යෙදෙන විවේක ක්‍රියාකාරකම් තියෙනවද කියලා. එහෙමනම් ඒ ටිකත් මේ ගොඩට එකතු කරගන්න. චිත්‍ර ඇඳීම, කලා කටයුතු, ඒ වගේම රූපවාහිනී නැරඹීම, පෞලිස් අය සමග කාලය ගත කිරීම, මිතුරන් සමග බැහැරට යාම, අන්තර්ජාල පරිහරණය මේ දවස්වල වැඩියෙන් කරන්නේ නේද? ඒ වගේම සංගීත භාණ්ඩ වාදනය කිරීම, සංගීතය ශ්‍රවණය කිරීම ආදී දේවල් අපිට උදාහරණ විදියට දක්වන්න පුළුවන්. මේට අමතරව ඕගොල්ලන් පොත් කියවනවා ඇති. එතකොට දැන් ඒක විනෝදාංශයක්නේ. එතකොට මේ පොත් කියවද්දිත් අපි එකිනෙකා රුචිකත්වය අනුව පොත් කියවන්නට පුළුවන් නේද? එතකොට ඒ අතරේ තියෙන පුළුවන් චරිත ප්‍රදාන, නවකතා, කෙටිකතා ආදී පොත් එක එකනාගේ රුචිකත්වය අනුව කියවීම කරනවා. හොඳයි දරුවනි, අපි එහෙමනම් දැන් ඔය ඉගෙනගත්ත විවේක ක්‍රියාකාරක මුත්මතකේ තියාගෙන දැන් එහෙනම් අපි දන්න දේවල් තමයි මෙන්න මේ යම්කිසි පොඩි රාමුවක් ඇතුළට දාගන්නේ. කුමක් සඳහාද? මේ ළඟ එන විභාගය සඳහා. අපි ඕනෑම දෙයක් ඉගෙන ගන්නකොට අපි දන්න දේන ඉගෙන ගන්නේ තව දුරට නේද? එතකොට ඒ දන්න දේ ඉගෙන ගන්නකොට අපිට ඕනේ විදිහට, අපේ පාඩමට ඕනේ විදිහට ඒ කරුණු ටික ගලපා ගැනීමයි කළ යුතු වෙන්නේ. එතකොට පාඩම් කරන්න හරි පහසුයි. හොඳයි, එහෙනම් අපි බලමු විවේකයේ පිළිබඳ තවත් මොනවද ඉදිරියට මේ පාඩමට සම්බන්ධ කරලා තියෙන ඒවා අපි කොහොමද ප්‍රායෝගිකව අත්විඳින්නේ කියලා. එමනම් ඔන්න ඔයගලගේ පාඩමට අදාළව විවේකය ගත කරන ආකාරය කොටස් දෙකකට බෙදලා තියෙනවා. එමනම් මේත් එක්කම ඔයගලන්ට කෙටි සටහනක් හදාගන්න පුළුවන්. එතකොට එහෙමනම් මේ විවේකය ගත කරන ආකාරය කොටස් දෙකකට මෙන්න මේ විදිහට වර්ග වෙනවා. මොනවාද? ක්‍රියාශීලී විවේකය හා ක්‍රියාශීලී නොවන විවේකය. එහෙමනම් දරුවනේ අපි බලමු පළවෙනියටම ක්‍රියාශීලී විවේකය කියන්නේ මොකක්ද කියලා. ඔව්, ක්‍රියාශීලී කිව්ව ගමන් මොන හරි ක්‍රියාකාරකමක යෙදෙනවනේ. අර අපි කලින් කතා කරානේ නේද? ආන් ඒ වගේ. එහෙමනම් ක්‍රියාකාරකමක නිරත වීමෙන් තමයි අපි මේ විවේකය ළඟා කරගන්නේ. මේ තුලින් අපි දැන් ක්‍රියාශීලී විවේකයට උදාහරණ කිව්වොත් බයිසිකල් පදිනවා නේද, ඔරු පදිනවා, අපි වැවකට එහෙම ගියොත් හරි ආසාවෙන් නේද, ඒ වගේ මොන හරි ක්‍රියාවක යෙදিলা අපිට විවේකේ කඳුනාගිනවා, ඒ වගේ දෙයක අපිට විවේකයක් අපි ගත කරනවා නේ. හයික් යන්න එහෙම හරි කැමතිනි කට්ටිය. ඔව්, ඒ තුලින් අපිට ලැබෙන ප්‍රයෝජන රසක් තියෙනවා. එහෙමනම් අපි බලමු මොනවද මේ තුලින් අපිට ලැබෙන ප්‍රයෝජන, එහෙම නැත්නම් මේ තුලින් අපිට ලැබෙන දේවල් මොනවාද කියලා. ඔව්, ක්‍රියාකාරකම් වල නිරත වීම තුලින් දරුවනි මානසික හා කායික සුවය ළඟා කරගන්නට පුළුවන් වෙනවා. ඒත් එක්කම නිපුණතා සංවර්ධනයට අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි යමක් ඉගෙනීමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තවත් ප්‍රයෝජනයක් තමයි සමාජශීලී වීම, ඒ වගේම චින්තන ශක්තිය දියුණු වීම ආදී දේවල් අපිට ක්‍රියාකාරකම් වල නිරත වීම තුළින් ළඟා කරගන්නට පුළුවන් වෙනවා. ඒවා ඉතාමත් ප්‍රයෝජනවත් නේ, වාසීනි, අපිට ලැබෙන වාසී ඒවා. එහෙමනම් මේ ක්‍රියාශීලී විවේක කියන එක නැත්නම් ක්‍රියාශීලී විවේක ක්‍රියාකාරකම අපිට නැවත වර්ග කරන්නට පුළුවන්. දැන් ඔය එක එක අපි උදාහරණ කිව්වනේ. ඒතර මේක මේවා අපිට නැවත වර්ග කරලා ඉගෙන ගන්න වෙනවා. හැබැයි මම අර කිව්වනේ අපි මේ කරන දේ අත්විඳින දේ මේ විභාග රාමුවට නැත්තම් පාඩම් කරන්නට අවශ්‍ය වෙන විදිහටයි වර්ග කරගන්නේ. හරි, එහෙමනම් මේ ක්‍රියාශීලී විවේක ක්‍රියාකාරකම් කොටස් තුනට වෙන් වෙනවා මෙන්න මේ ආකාරයෙන්. කොහොමද? සමාජීය විවේකය, ප්‍රජානන විවේකය, භෞතික විවේකය. හරිනේ, එහෙමනම් දැන් බලනවා මොකද්ද මේ සමාජීය විවේකය කියන්නේ. හරි, මම පැහැදිලි කරලා දෙන්නම්. සමාජීය විවේකය කියන්නේ දරුවනේ අපි කරනවා පවුලේ සමාජිකයන්ව ආශ්‍රය කරන, නේද? මේ දවස්වල වැඩිපුර ඒ වගේම නෑදෑයන් සමග කාලය ගත කරනවා. මේ දවස්වල ටිකක් අඩුයි. ඒ වගේම යහළු මිත්‍රයන් සමග ආශ්‍රය කරනවා, ක්‍රීඩා කරනවා, යහළු මිත්‍රයන් සමග අපි කාලය ගත කරනවා. ඒ වගේම සමවයස් කණ්ඩායම් සමග අපි කාලය ගත කරනවා. අන්න අර දේවල් තමයි අපි මේ සමාජීය විවේකයේ කියන කොටසට එකතු කරන්නේ. ඉතින් හරි පහසු වෙන්නේ නේද? නැහැ. එහෙනම් අපි ඊළඟ ක්‍රියාශීලී විවේක ක්‍රියාකාරකම වන ප්‍රජානන විවේකයේ කොහොමද ළඟා කරගන්නේ? අපි මේ දේවල් කරනව නේද කියන එක ගැන බලලා මේක මේ විදියට අර මං කිව්ව විදියට වර්ග කරලා ඉගෙන ගනිමු. පැහැදිලිව වර්ග කරගත්තොත්, මතකයේ ගබඩා කරගත්තොත් අපිට ඕන වෙන විදිය වෙලාවට අර ලාච්චුව කරලා තොරතුරු ටික ගන්නවා වගේ පැහැදිලිව ලබා ගන්නට පුළුවන් වෙනවා. හොඳයි. දරුවනේ ප්‍රජානන විවේකයේ මේ වචන ඕගලන්ට හුරුයි. හරි. එහෙනම් ප්‍රජානන විවේකයේ කියන එක අපි ළඟා කරගන්නේ අපි විවිධ විනෝදාංශ වල නිරත වෙනවනේ. ඒකනේ අපි විවේකයේ කියලා කියන්නේ නේද? එතකොට විනෝදාංශ වලදී අපි එකිනෙකා ක්‍රීඩා කටයුතු වල නිරත වෙනවා. චෙස්, දාම්, ඊට පස්සේ තමනද කැරම්, ඒ වගේ ගෘහස්ත ක්‍රීඩා වෙන්න පුළුවන්. ඒත් වගේම එලිමහණි කරන ක්‍රීඩා තියෙනවා නේද? එතකොට ඒවා අපි කැමැත්තෙන් කරනවා. ක්‍රිකට් ගහනවා, ෆුට්බෝල් ගහනවා, වොලිබෝල් ගහනවා නේද? එතකොට අන්න ඒ ක්‍රීඩා කටයුතු අයිති වෙන්නේ කොහාටද? මේ ප්‍රජානන විවේකයේ කියන කොටසට. දැන් ඔයගොල්ලන් උදාහරණත් ලියාගෙන යන්නේ නේද? හරි. ඒ වගේම චිත්‍ර ඇඳි. හරි, කැමැත්තෙන් අපි කරන දෙයක් චිත්‍ර ඇඳීම. පහුගිය දවස්වල ඔයගොල්ලන් උනත් සහභාගී වෙන්නේ නැති බැමිවල එහෙම නිතර චිත්‍ර ඇඳා. එහෙමනම් ඒක මතක තියාගන්න කොහාටද අයිති වෙන්නේ? ප්‍රජානන විවේකයේ කියන කොටසට. ඒ වගේම විවිධ කලා කටයුතු වල අපිට නිරත වෙන්න පුළුවන් ඒහා සමගාමීවම. සංගීත භාණ්ඩ වාදනය. ඒතර සංගීත භාණ්ඩත් එකිනෙකා හරි කැමැත්තෙන් වාදනය කරනවා නේද? එතකොට ඒවා අයිති වෙන්නේ කොහටද? මේ අපි කතා කරන ප්‍රජානන විවේකයේ කියන කොටසට. දැන් අපි දන්න දෙන්නේ මේ වර්ග කරගන්නේ. ඒ නිසා හරි පහසුයි. මම නැවත නැවතත් කියන්නේ මේක පාඩමක්, අමාරුවෙන් කරන පාඩමක් නෙමෙයි. ඒ වගේම ලේඛන කලාව. ලේඛන කලාව කියුවාම අපි එකිනෙකා නිසදැස් ලියනවා නේද, සදැස් ලියනවා, කතා ලියනවා, මේ আদি දේවල් වලින් අපි ලේඛන කලාව මේ සකස් කරගන්න ඕනේ. එතකොට මේ ලේඛන කලාවට තවත් හොඳ උදාහරණයක් තමයි අතීතයේ ඉඳලාම අපි වැඩිහිටියෝ පවා, වැඩිහිටියෝ නම් අනිවාර්යයෙන්ම වර්තමානයටත් වඩා දවස හමාර කරනකොට ඒ දවස තුල සිදුවෙච්ච දේවල් සටහනක් තියන්න පුරුදු වෙලා හිටියා. ඒක ඉතා වැදගත් නේද? එතකොට ඒක අපි කියනවා මොකක් කියලාද? දිනපොත කියලා. මේ දිනපොතෙන් අපිට විවිධ ඉතිහාසගත තොරතුරු පවා ලබා ගන්නට පුළුවන් නේද? ලංකාව පිළිබඳ හිම තොරතුරු ලබා ගන්න ඩොයිලිගේ මේ දිනපොත හිම උදව් කරගන්නේ. අන්න ඒ වගේ. හරි. එතකොට එහෙනම් ඒකත් ලේඛන කලාව කියන කොටසට තමයි අයිති වෙන්නේ. ඒ වගේම ප්‍රහෙලිකා පිරවීම. ප්‍රහෙලිකා පිරවීමත් හොඳ ප්‍රජානන විවේකයට අයිති වෙන විනෝදාංශය. ඒ වගේම කුඩා දරුවන් අපි ගෙනත් දෙනවා පසල්. පසල් තුලිනුත් හොඳ බුද්ධිමය වර්ධනයක් ඇති කරගන්නට පුළුවන්. එතකොට ඔන්න ඔය දේවල් තමයි දරුවනි ප්‍රජානන විවේකයේ කියන කොටසට අයිති වෙන්නේ. පැහැදිලිනේ නේද? හරි. එහෙනම් අපි අවසාන එක තමයි විවේක ක්‍රියාකාරකම් වල තුන් වෙන්න භෞතික විවේකය. එහෙනම් භෞතික විවේකයේ කොහොමද අපි ළඟා කරගන්නේ? මොනවද අපි කරන්නේ කියලා කතා කළොත් ක්‍රීඩා හා ශාරීරික අභ්‍යාසවල නිරත වීම මේ සඳහා දක්වන්නට පුළුවන්. ඉතින් ක්‍රීඩා කියුවහම අපි එකිනෙකා එක එක ක්‍රීඩා කරනවනේ. ඒ තුලින් අපි ලබා ගන්නේ භෞතිකව අපේ ශරීරයට යම්කිසි ව්‍යායාමයක් නේද? ඉතින් ඒ භෞතික විවේකයේ කියන කොටසට තමයි මේක අයත් වෙන්නේ. ඒත් එක්කම අපි නිරන්තරයෙන් දැන් පුරුදු වෙලා ඉනෝ ශාරීරික අභ්‍යාසවල නිරත වෙන්න. ඉතින් මේ ශාරීරික අභ්‍යාසත් එකිනෙකාට ආවේනික වෙච්ච අභ්‍යාසවල නිරත වෙනවා. යෝග ව්‍යායාම වෙන්න පුළුවන් නේද? ඒ ආදී දේවල් වල නිරත වෙනවා. ඒවත් අපි හඳුන්වන්නේ භෞතික විවේකයේ කියන කොටසට. එමනම් විවේක ක්‍රියාකාරකම් කොටස් තුන පැහැදිලි, උදාහරණත් පැහැදිලි. එමනම් ක්‍රියාශීලී විවේක ඔය ආකාරයට අපි කතා කරලා හමාර කරනකොට අපි ඊළඟට දෙවෙනකට අපි කලින් වර්ගීකරණය කරගත්තා විවේකය බෙදෙන විදිය. එහෙමනම් දෙවෙන තමයි ක්‍රියාශීලී නොවන විවේකය. ක්‍රියාශීලී නොවන විවේකය. මොකක්ද මේ ක්‍රියාශීලී නොවන විවේකය කියන්නේ? කිව්වකම අපිට පැහැදිලිනේ. අපි වැඩිපුරම කැමැත්තෙන් ඉන්නේ ඕකටනේ. අපි හිතන්නේ ඒක තමයි විවේකය කියලා. නේද? හොඳයි. දරුවනි, ක්‍රියාශීලී විවේකය කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් අපි නිවසේ ගත කරන අඩු ආයාසයකින් යුත් කටයුතු වල නියලීම, හරි එහෙම නැත්නම් නිෂ්කලංකව ගත කිරීම තමයි අපි මේ ක්‍රියාශීලී නොවන විවේකය කියලා පැහැදිලි කරගන්නේ. එතකොට මේ ක්‍රියාශීලී නොවන විවේකයේදී අපිට ලැබෙනවා වෙහෙස නිවා ගන්නට වගේම මානසික සෞඛ්‍යයටත් මේක ලොකු බලපෑමක් කරනවා. අපි මේ ක්‍රියාශීලී නොවන විවේකය ගත කරන්නේ බොහෝ විට රූපවාහිනී නරඹනවා නේද? ඔගලන් කරන දේවල් නේ, ආසාවෙන් කරන්න කැමතිනේ දේවට. ඒ වගේම ගුවන් විදුලියට සවන් දීම, සංගීතයට සවන් දීම, මුහුදු වෙරළේ විවේකයෙන් ගත කිරීම ආදී අර නිෂ්කලංකව අපි ඉන්නේ. අන්න ඒවා තමයි අඩු ආයාසයකින් කරන ඒවා අපි හඳුන්වන්නේ ක්‍රියාශීලී නොවන විවේකය කියලා. පැහැදිලිනේ නේද? හරි ලේසි මේක. එමනම් අපි බලමු දැන් මේ ටික ওই විදිහට ඉගෙන ගත්තාට පස්සේ මේ විවේක ක්‍රියාකාරකම් තුලින් ඇතිවන ප්‍රයෝජන මොනවාද කියලා. ඔව්, ප්‍රයෝජන රසක් තියෙනවා. අපි ඒන් කිහිපයක් ගැන කතා කරමු. මොකද අපිට මේකින් කීපයක් මතක තියාගත්තාම ඇත්තෙම ප්‍රමාණවත්. හොඳයි, එහෙනම් මම පළමුවෙන් මේක පැහැදිලි කරලා දෙන්නම්. මොන හරි ගැටලුවක් තියෙනවා නම් නැවත අපි කතා කරලා හෝ අහන්න පුළුවන්. ගැටලුවක් ඇති නොවන විදිහට පැහැදිලි කරලා දෙන්නම්. මේක ලේසි පාඩමක් නිසා. හොඳයි, පළවෙනි එක. කායික හා මානසික සෞඛ්‍ය පවත්වා ගැනීම මේ තුලින් ලැබෙන ප්‍රධාන ප්‍රයෝජනය. කොහොමද මේ කායික මානසික සෞඛ්‍ය පවත්වා ගන්න කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම් ඕගොල්ලන්ට. මේ තුලින් අපේ මේ කායික ක්‍රියාකාරකම් මගින් හෘද රෝග, දියවැඩියාව, රක්තපාතය වගේම සමහර පිළිකාත් පාලනය කරගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම අපිට මේ දවස්වල උනත් ඉන්නේ හරි ආතතියකි නේද? මේ අධි ආතතිය සමනය කරගන්න, එත් එක්කම කොලෙස්ටරෝල් පාලනය කරගන්න, ස්නායු රෝග, සමහර අවස්ථාවල සුසුම්නාවේ ඇතිවන ගැටලු සමනය කරගන්න, ඒ වගේම සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයත් පාලනය කරගන්න පුළුවන් මේ කායික හා මානසික සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීම තුල. එත් එක්කම මානසික ආතතිය අඩු කිරීම ශරීරය හා මනස සැහැල්ලු කරගන්නටත් හැකියාව ලැබෙනවා. පැහැදිලිනේ නේද? හරි. එහෙමනම් අපි බලමු දෙවැනි ප්‍රයෝජනය මොකක්ද කියලා. පෞද්ගලික විභවතා සහ වටිනාකම් වැඩි කිරීම. කොහොමද මේක ළඟා කරගන්නේ? තමා ගැන සිතන්නට, තමාව පරීක්ෂා කරන්නට ඉඩ දෙන්නට ඕනි. තමාට මොනවද පුළුවන් නේද? මට මගේ දක්ෂතා මොනවද? අන්න ඒ දේවල් ගැන හිතලා මගේ තියෙන තත්ත්වය, මාගේ තියෙන වටිනාකම වැඩි කරගන්නට පුළුවන්. ඒ වගේම තමයි විවේකයේ හා සාමාන්‍ය කාර්යයන් සමතුලිත කරගන්නටත් හැකියාව ලැබෙනවා මේ පෞද්ගලික විභවතා සහ වටිනාකම් වැඩි කිරීම තුලින්. ඒ වගේම නිර්මාණාත්මක බව ඔප්නැම්වීම. කොහොමද මේ නිර්මාණාත්මක බව ඔප්නම්වා ගන්න කියන එක කතා කළොත් එහෙම අපි එකිනෙකා එක එක දේවල් වලට දක්ෂයිනේ නේද? එතකොට මේ දක්ෂතාවය අනුව අපිට නිර්මාණාත්මක කුසලතා වර්ධනය කරගන්නට යොමු වෙන්න පුළුවන්. කෙනෙක් ලස්සන චිත්‍රයක් අඳිනකොට නේද, පින්තාරු කරනකොට තව කෙනෙකුට පුළුවන් විසිතුරු භාණ්ඩයක් නිර්මාණය කරන්න. එතකොට මේ වගේ දේවල් වලින් අපිට පුළුවන් නිර්මාණාත්මක භාවය වැඩි කරගන්න. ඒ වගේම තමයි දරුවනේ තවත් ප්‍රයෝජනයක් කාලකලමනාකරණය. එතකොට මේ කාල කළමනාකරණය කියන එක ඉතාමත් වැදගත්. කාල කළමනාකරණය කියන එක මම පැහැදිලි කළොත් කෙටියෙන්, කළමනාකරණය කියන එක පොදුවේ ගන්න නැත්නම් හරි පහසු වටම මතක තියාගන්න පුළුවන් විදිහක් තමයි කළ යුත්ත මනාව කිරීම තමයි කළමනාකරණය කියන එක. ඕගලන් සරලව මතකයේ තියාගන්න. එහෙමනම් කොහොමද මේ කාලය මනාව කළමනාකරණය කරන්නේ? දැන් අපිට විවිධ වගකීම් තියෙනවනේ. උදාහරණයක් විදියට අපිට හැමෝටම වගකීම් තියෙනවා. මම උදාහරණයක් ගන්නම්. කාර්යාලයේ ඉන්න විධායක නිලධාරී. එතකොට මේ කාර්යාලයේ ඉන්න මේ විධායක නිලධාරියාට ලොකු වගකීම් ගොඩක් තියෙනවනේ. එතකොට මේ වගකීම් වලින් යා මේ පීඩිත වෙලා නැත්නම් වගකීම් ගොඩක් ඔළුව මත තියාගෙන තමයි ඉන්නේ. එතකොට මෙයාට සාමාන්‍ය ජීවිතයේදීත් හරි අර සැහැල්ලුව කියන එක නැහැ. ඔෆිස් එකත් එක්ක ඉන්නේ. ගෙදර ආපුවමත් එතකොට විවිධ ප්‍රශ්න ඇති වෙනවා පවුලේ සමාජිකයන් සමග ගත කරන කොට. ඒවට ඕනතරම් උදාහරණ ඔයගලන් දැකලා තියෙනවා. එතකොට මේ වගකීම් වලින් හෙම්බත් වෙලා එහෙම නැත්නම් වගකීම් වලින් පීඩිතව ඉන්නකොට ඒකත් එක්ක ජීවිතය සමතුලිත කරගන්නට නම් අනිවාර්යයෙන්ම විවේකය ඕනි. එහෙමනම් මේ විවේකේ ළඟා කරගන්න බැහැ කාලය කළමනාකරණය කරගත්තේ නැත්නම්. ඒ කාර්යාලයේ තියෙන වැඩ ටික අපි හරියට ක්‍රමානුකූලව කළේ නැත්නම් අපිට නියමිත වේලාවට කාර්යාලයෙන් බැහැර වෙන්නට බැහැ. එහෙමනම් අපි දවසේ වැඩ ටික කළමනාකරණය කරගෙන ඒ අනුව කටයුතු කළොත් අපිට මේ විවේකය කියන එක උදා කරගන්නට පුළුවන් වෙනවා. ඕනෑම දෙයකට මේ කාල කළමනාකරණය වැදගත් නේද? ඕනෑම දෙයකට කාල කළමනාකරණය කියන එක වැදගත්. ඒ තුලින් තමයි අපිට විවේකය ළඟා කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම තමා දරුවනේ සංනිවේදන කුසලතා සාස අභිමානය ඉහළ නැංවීම. කොහොමද මේ සංනිවේදන කුසලතා ඇති කරගන්නේ නැත්නම් වැඩි කරගන්නේ? ඔව්, කණ්ඩායමක් වශයෙන් කටයුතු කරනකොට අපිට මේ සමාජයට අනුගත වෙන්නට පුළුවන් වෙනවා. සමාජයත් එක්ක දැන් හිතන්නකෝ අපි දෙක ඉන්නවා ටිකක් කතා කරන්න ලැජ්ජාශීලී, ඒ වගේම සමාජයට යොමු වෙන්න ටිකක් අකමැති එහෙම පිරිස ඕනේ තරම් ඔගලඟ එක්ක යාළුවෝ ඇති. එතකොට මේ වෙනි යාළුවෙක් ඉන්නවා නම් එයාව ඔගලන් කණ්ඩායමට එකතු කරගෙන මේ කණ්ඩායමත් එක්ක කටයුතු කිරීමෙන් ඔන්න එයත් කතා කරන්න පුරුදු වෙනවා. අඩුවෙන් කතා කරනවා නම් එයත් කතා කරන්න පුරුදු වෙනවා නේද? ඒත් එක්කම සමාජයේ තියෙන පොදු වැඩකට එහෙම යොමු වෙනවා නම් අන්න ඒතකොට අනිත් අයත් එක්කත් ගනුදෙනු කරන්න එයා අවස්ථාව උදා කරගන්න. මේ තුලින් එයාට පුළුවන් වෙනවා සමාජයට අනුගත වෙන්න. හරි, එතකොට සංනිවේදන කුසලතා සහ ස්වාභිමානය මේ තුලින් ඉහළ නංවා ගන්නට හැකි වෙනවා. ඒත් එක්කම තමයි දරුවනේ තවත් විශාල වැදගත් ප්‍රයෝජනයක් තමයි ආත්ම විශ්වාසය හා ආත්ම අභිමානය වර්ධනය වීම. එතකොට අනිවාර්යයෙන්ම ආත්ම විශ්වාසය තියෙනවා නම් අපි තුල අභිමානය ඇති කරගන්නටම පුළුවන් වෙනවා. අපි විශ්වාසයෙන් ආත්ම විශ්වාසයෙන් අපි එකට කියන්නේ විශ්වාසයෙන් යමක් කරනවා නම් ඒක ජයග්‍රහණයක් අනිවාර්යෙන් ළඟා කරගන්නට පුළුවන් නේද? ඒ තුලින් දැන් අපි මොනහරි ක්‍රීඩාවකින් ජයග්‍රහණය ලැබුවා කියලා හිතන්න නේද? එතකොට අනිත් ඒ අපිත් එක්ක ඉන්න සමගාමී අය අපිව අඳුන ගන්නවා. එතකොට අපි ලැබපු ජයග්‍රහණය පිළිබඳව අනිත් අය කතා කරනවා. එතකොට අපිට ඇවිල්ලා විශ්කරනවා නේද? යන්න එතකොට ඔන්න අපේ සමාජ සම්බන්ධතා මොකද වෙන්නේ? වැඩි කරගන්න පුළුවන් වෙනවා. හරි, ඒ වගේම තමයි තවත් අපි එක ප්‍රයෝජනයක් විතර කතා කරමු. අන්තර්පුද්ගල සම්බන්ධතා වැඩි දියුණු වීම. එතකොට මේ අන්තර්පුද්ගල සම්බන්ධතා වැඩි දියුණු වීම කියන ප්‍රයෝජනය අපිට ළඟා කරගන්න පුළුවන් මේ දවස්වල නම් අන්තර්පුද්ගල සම්බන්ධතාවේ පවුලේ අයට සීමා වෙලා තියෙනවා. හරි, එතකොට මේ කාර්ය බහුලත්වයේ මිදිලා පවුලේ අයත් එක්ක නෑදැයින් මිත්‍රයන් එක්ක සතුටින් ගල් කාලය ගත කරනවා නම් අන්න එතකොට අපේ තුල මේ අන්තර්පුද්ගල සම්බන්ධතාවය වැඩි කරගන්න පුළුවන් වෙනවා නේද? දැන් වැඩිහිටියෝ කියලා ඉතා නාචිල සීලා. එතකොට යාලා දන්න දේවල් අපිට ලැබෙනවා නේද? තොරතුරු එහෙම, ඉතිහාස කතා එහෙම. අන්න එතකොට තමයි අපි කියන්නේ අන්තර්පුද්ගල සම්බන්ධතාවය වැඩි දියුණු කරගන්නට පුළුවන් කියන එක. හොඳයි, එමනම් ඔය ටික ඔය විදිහට කතා කරද්දී අපි බලමු මේ විවේකය වඩාත් ඵලදායි කරගැනීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා මොනවාද කියලා. අනිවාර්යයෙන්ම අපි සැලකිලිමත් වෙන්නට ඕනේ කාරණයක් තමයි පෙර සැලසුම් කරන්නටම ඕනි. අද දවස අපි සැලසුම් කරන්න ඕනි. එතකොට තමයි අපිට මේ විවේකයේ වඩාත් ඵලදායීව ලබා ගන්නට ළඟා කර ගන්නට පුළුවන් වෙන්නේ. පෙර සැලසුම් කිරීම තුලින් අපිට පුළුවන් වෙනෝනේ ගැටලු හා බාධක මඟහරවා ගන්න. නේද? වගකීම් තියෙනවනේ, මේ වගකීම් තව කෙනෙකුට පවරලා ඒ කාර්යයෙන් නිදහස් වෙන්න පුළුවන්. හරි, දැන් අපි කාර්යාලයේ කියලා තැනටම අපි ගියොත් දැන් හිතන්නකෝ ගුරුවරයෙක් කියලා නේද? අපි පහුවදාට නැත්නම් හෙට දිනයට නිවාඩුවක් ගන්න ඕනේ නම් අපි කලින් ඕගලන්ට පැවරුමක් දීලා අපි ඒ වගකීමේ වෙලාවට කාලච්ඡේදය වෙනුවෙන් යම්කිසි වැඩක් පවරලා තමයි කලින් දවසේ නිවාඩු අනුමත කරගන්නේ. ඒ තුලින් අපිට මේ ගැටලු සහ බාධක මඟ හරවා ගන්න පුළුවන් වෙනවා. එකක් ඕගලන්ට වැඩක් පැවරෙනවා. එතකොට ඕගලන් ඒ පහුවදා දිනේ කියන අදාළ ගුරුවරිය නැති වෙලාවේ ඒ කාලච්ඡේදයේ ඔයාලා ඒ වැඩේ නිරත වෙන නිසා අනෙක් කෙනෙකුට ඕගලන් එළියට යයි කියලා හිතෙන්නේ නැහැ. නේද? ඕගලන් හරියට ඒක ඉෂ්ට කරොත්. ඒ වගේම තමයි අපිට නිදහසේ ඒ අපි ගත්ත විවේකය ගත කරන්න පුළුවන්. මොකද වගකීමක් පවරලා තියෙන්නේ. එතකොට ඕගලන්ට ඒක කාර්යයක් දීලා අපි නිදහස් වෙලා නිසා කොයි වෙලේකවත් ප්‍රින්සිපල් කතා කරලා අපි ගෙදර ඉන්න වෙලාවේ ප්‍රින්සිපල් කතා කරලා අහන්නේ ඇයි අද නිවාඩු ගත්තේ වගකීම් පවරන්නේ නැතුව කියන එක. අන්න ඒක තමයි එතනදී අපි විවේකය ඵලදායි කරගන්නට නම් අපි මෙවැනි දෙයක් කරන්නට ඕනේ වෙනවා. ඒ වගේම තමයි දරුවනි අපි විවිධ නව්‍ය ක්‍රියාකාරකම් කෙරෙහි යොමු වීමත් මේ විවේකයේ ඵලදායීව ගත කිරීමට ලැබෙන ප්‍රයෝජනයක් වෙනවා. එතකොට එහෙමනම් මේ දවස්වල ඔයගලන්ට පුළුවන් විවිධ නව නිර්මාණ කරන්න. අලුත් කෑම වර්ග හදන්න. ඒ වගේම නොදන්නා දේවල් තියෙනවා නම් අලුත් නිර්මාණ කරන්න, ග්‍රැෆික් වගේ. ඒ වගේම නොදන්න භාෂාවක් ඉගෙන ගන්න. මේ වගේ දේවල් ඔයගලන්ට කරන්න පුළුවන් වෙනවා. මෙන්න මේවා තමයි විවේකයේ ඵලදායී වෙන්නට නම් අපි කළ යුතු දේවල් වෙන්නේ. පැහැදිලිනේ නේද? ඔව්. ඒ වගේම තමයි දරුවනි ඵලදායි ලෙස තොරතුරු භාවිතා කරන්නත් පුරුදු වෙන්න ඕනේ. මෙතන මේ තොරතුරු භාවිතය කියන එක කියන්නේ මෙතනදී මේ නව තාක්ෂණය අපි දැන් පරිහරණය කරනවා. මේ පරිහරණය කරනකොට ඒක නිවැරදිවටම හරි විදිහට භාවිතා කරන්න ඕනේ වෙනවා. අපේ අන්තර්ජාලය හරහා අපිට ඕනෑම තොරතුරක් ලබා කරගන්නට ලබා ගන්නට පුළුවන්. ඒක හොඳයිනේ නේද? ඒක අපි අපේ අධ්‍යාපනය අපි ඉගෙන ගන්න දරුවෝ විදිහට අපි ඉගෙන ගන්න පැත්තට යොමු කරගන්නට ඕනේ වෙනවා. එහෙම නැති වුණොත් එහෙම අන්තර්ජාලයේ අපිට මං කියව විදිහට ඕනෑම තොරතුරක් ලෝකේ ඕනෑම දෙයක් බලන්නට පුළුවන්. එතකොට අපි ඒක නිසි විදිහට භාවිතා නොකළොත් එහෙම හරි විදිහට පරිහරණය නොකළොත් එහෙම විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ලොකු දරුවන් විදිහට ඔයගලන්ට ඒක අපිට පැහැදිලි කරලා දෙන්න ඕමනා වෙන්නේ නැහැ. හොඳ නරක කියන එක අපි හොඳින්ම දන්නා නිසා. ඒත් එක්කම තමයි දරුවනේ ආධ්‍යාත්මික සංවර්ධනයේ යොමු වීමත් ඉතාමත් වැදගත් වෙනවා. අපි හැමෝටම ආගමක් තියෙනවා නේද? ඒතර මේ ආගමික කටයුතු වලට යොමු වෙලා මේ සත්‍ය දකින්නට මේ ආගමේ හරි දේ නිවැරදි දේ අවබෝධ කරගෙන ඒ තුලින් අපේ ජීවිතය අවබෝධයට යොමු වෙන්නට ඕනේ වෙනවා. එහෙමනම් මේ විවේකයේ ඵලදායි වීම සඳහා අපි කොහොමද කාලය කළමනාකරණය කියන එකත් ඔන්න ඔය කියපු කාරණාත් එක්ක අපි පැහැදිලි කරගන්න ඕනේ. එවනම් මං කාලම කළමනාකරණය ගැනත් පොඩක් පැහැදිලි කරන්නම්. අපි කලින් කතා කරා මෙන්න මේ විදිය වුණා. පූර්ව සැලැස්මක් දැන් අපි කලින් කිව්වා තියෙන්න ඕනේ. එතකොට ඒකේ අපි පූර්ව සැලැස්ම තුල දවසේ කළ යුතු කාර්යයන් ටිකක් අපි සඳහන් කරගන්නවානේ. මනසින් හෝ නේද? අන්න ඒකේ වඩාත්ම ප්‍රමුඛත්වය දෙන කාර්යයන් ටික ඉස්සෙල්ලා ඉෂ්ට කරන්න ඕන. ඒ තුලින් අපිට ලැබෙනවා ආතතිය වළක්වා ගන්න පුළුවන් වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? දැන් ඔන්න අද ඕගලන්ට මේ දවස්වල ගැන කතා කරොත් මම උදාහරණයකට අද ඔන්න ඕගලන්ට හතරට තියෙනවා මේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක අහන්න. හැබැයි ඔයාලට බැරි වෙනවා කලින් තිබුණු මේ පාඩමක සටහනක් හරි මේ ටික ලියලා ඉවර කරගන්න බැරි වෙනවා. මේක ඉවර වෙච්ච ගමන් තවත් පාඩමක් තියෙනවා. දැන් ඒතර ඔයගලන්ට හරි ආතතියක් එනවා. අයියෝ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකත් අහන්න ඕනේ. මේකත් හොඳ පාඩමක්. ඊළඟ එකට සම්බන්ධ වෙන්න ඕනේ. දැන් හරි ගැටලුවක් නේ ආතතිය. ඒතර දැන් මොකද කරන්නේ? එකක් එක්ක කැන්සල් කරන්න වෙනවනේ. අකමැත්තෙන් හරි ඔයගලන්ට ඒකින් මිදෙන්න වෙනවා, අයින් වෙන්න වෙනවා. ඒතකොට ඒක ටිකක් ආතතියක් නේ ඇති වෙන්නේ. අයියෝ නේද? එහෙමනේ හිතෙන්නේ කියවෙන්නේ. හරි. එහෙම වෙන්නේ නැහැ. අපි අර දවසේ ඉලක්ක සකස් කරගන්නකොට ප්‍රමුඛම කාරණා ඉෂ්ට කරගෙන තියෙනවා නම් ඉෂ්ට කරගෙන යනවා නම් ඒත් එක්කම ඕනෑම දෙයකදී අපිට විවිධ සම්පත් අවශ්‍ය වෙනවනේ. අපි ඉගෙනගෙන තියෙනවා 10 11 පන්ති වලදී ගෘහීය සම්පත් කියලා. ඒතර නිවස තුල පරිහරණය වෙන සම්පත් තියෙනවා. මේ සම්පත් අපි හොඳින් සංවිධානය කරගන්න ඕනේ. මේ සම්පත් හොඳින් සංවිධානය කරගත්තොත් තමයි අපිට ඒ ඒ කාර්යයන් සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ. මේ තුලින් අපිට නාස්තියත් අඩු කරගන්න පුළුවන්. ඒතර මේ ආකාරයේ මෙන්න මේ ටික හොඳට එකට එක බැඳිලානේ තියෙන්නේ. මේ ටික හරි විදිහට කළොත් මේ දේවල් වලට හරියට කාලය වෙන් කරගත්තොත් අපේ කාලය හොඳින් කළමනාකරණය කරගෙන මේ විවේකය ඵලදායීව ගත කරගන්නට පුළුවන් වෙනවා. පැහැදිලි නේද දැන්? ඔව්. මම හිතනවා මේ පාඩමෙන් ඔයගලන්ට ප්‍රශ්න කීපයක් ලැබලා දුන්නොත් මේවට නම් උත්තර අනිවාර්යයෙන්ම ලියනවා කියලා. විභාගයට එන ප්‍රශ්න වලටත් ඔයගලන්ට අනිවාර්යයෙන්ම උත්තර ලියා ගන්න පුළුවන් පාඩමක් විදිහට මේක දැම්මම මතකයේ තියාගන්න. හොඳයි. එහෙනම් මම ඔයගලන්ට ප්‍රශ්න තුනක් ලැබලා දෙන්නම්. බලන්න ඔයගලන්ට මේවා අපහසුද කියලා. මම හිතන්නේ හරිම පහසුයි. විවේකය හඳුන්වන්න. විවේකය හඳුන්වන්න. දෙවෙනි ප්‍රශ්නය, අධ්‍යාපනික සංවර්ධනය සඳහා විවේකය යොදවා ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ කවරේද? අධ්‍යාපනික සංවර්ධනය සඳහා විවේකය යොදවා ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ කවරේද? අපි පළවෙනියටම කතා කරේ ඒවා නේද? හොඳයි. තුන්වෙනි ප්‍රශ්නය, කාලකලමනාකරණය තුළින් විවේකය ඵලදායීව ගත කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙයි. විමසන්න. දැන් අවසානට කතා කරේ නේද? හරි. කාලකලමනාකරණය තුළින් විවේකය ඵලදායීව ගත කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙයි. විමසන්න. හොඳයි දරුවනේ, එහෙමනම් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.